ඒ කියන්නේ දැන් සමතේ නම් තමන් වඩන්නේ. දැන් අවශ්‍යතාවේ හිත එකඟ කර ගැනීම නම් ඒ සඳහා අපි හුස්ම ප්‍රයෝගී කර ගන්නවා. එතකොට මේ හුස්මේ අපි ඉස්සෙල්ලා එක තැනක් තෝරගන්න ඕන. ඒ තෝරගන්නේ තමන්ට පහසුවෙන් අඳුර ගන්න පුළුවන් තැනක්. ඒ අඳුර ගන්න පුළුවන් සාමාන්‍ය මේ හරිය. දැන් හුස්ම තියනවාද බලන්න. නිකන් හුස්මට මොකද වෙන්නේ කියලා බලන්නේ මේ හරියට සිහිය යොමු කරලා. මේ වෙලාවේ හුස්ම ගන්නවද දානවද කියලා නිකන් හිතලා බලන්න. මේ හරියට නේද සිහිය යමු වෙන.
දැනෙනවද?
හරි. අන්න එතන තෝරගන්න. එතෙන්ට සිහිය යොමු කරගෙන ඉන්න. ඔය දැන් කරපු දෙයම තව ටිකක් දිගට බලා ඉන්න එකයි තියෙන්නේ. දැන් මෙතන බැලපු ගමන් පේනවනේ දැන් හුස්ම ඉහළ යමින් පවතිනවද පහළ යමින් පවතිනවද කියන එක දන්නව නේද? ඉහළ යනකොට ඒ බව දන්නවා පහළ යනකොට ඒ බව දන්නවා නේද? හැබැයි අපේ අවධානය මේ හරිය තියෙන්නේ එක තැනක. ඒ හරහා හුස්ම ඉහළ යනවා නම් ඉහළ යනවා කියලා දන්නවා පහළ යනවා නම් පහළ යනවා කියලා දන්නවා. දන්නවා කියන්නේ ඕක හිතනවත් නෙවෙයි. නිකන් අවධානය තියෙනකොට එතන වෙන දේ දන්නවා. හරි. තේරෙනවද මම කියන දේ? සිහිය යොමු කරගෙන බලන්න මේ කියනකොට. ටිකක් බලائیں۔ තමන්ගේ මුරකාරයා කියන්නේ තෝකම තමයි. දැන් ගේට්ටුව ළඟ මුරකාරයා ඉන්නකොට ඒ ගේට්ටුවෙන් කවුරු හරි ගියොත් එයා දන්නවා. ඇතුළට ගිහින් මොනවද කරන්න කියලා මුරකාරයා හොයන්න ඕනේ. එයා බලන්නේ නැහැ. ගේට්ටුවට එන්න කලින් මොනවද කරන්න කියලාත් එයා හොයන්නේ. ගේට්ටුවෙන් ඇතුළට යනවද නැද්ද එළියට යනවද එච්චරයි. ඒක අපිට මෙතන බලා ඉන්නකොට මේ හරහා මෙතන සිද්ධ වෙන දේ අපි දන්නවා. හරි මෙතන යම් කිසි දැනීමක් තියනා නම් ඒක දන්නා එච්චරයි. දැනීම නැති තැන නෙමෙයි සමාධිය. හරි. හිත දුවන්නේ නැති තැන. හිත මෙතන නම් ඒක තමයි සමාධිය. ආගේ අවධානේ මෙතන නම් තියෙන්නේ. හුස්ම දැනෙන්න පුළුවන්. හැබැයි හිත එකඟ වෙන්න හුස්ම සියුම් වෙනවා. දැනෙන ගතිය ටික ටික අඩු වීමක් කරනවා. ඔව්. එහෙම දෙයක් තියෙනවා. හැබැයි එකෙන් අදහස් කරන්න එපා මේ හුස්ම නොදැනීම යන්න ඕන සමාධිය කියන්නේ. ආ හුස්ම දැනෙද්දිත් සමාධිය තියෙන්න පුළුවන්. ධ්‍යානයකට යන්න නම් ඉතින් හුස්ම ගොඩක් සියුම් වෙන්න ඕන. හුස්ම සියුම් වෙනවා කියන්නේ හිත එකඟ වෙනවා කියන එක. සංසිඳන. ටික ටික අර කලබල ගතිය අඩු වෙනවා. දැන් අපේ මේ දැන් අපිට මහන්සි වෙන්නේ කය වැඩ කරනකොටනේ, ශරීරය වැඩ කරනකොටනේ. නේද? දැන් එහෙම නිශ්චල වෙ ඉන්නකොට ශරීරය වැඩ කරන්නේ නැහැ. එතකොට ඇයි අපි හුස්ම ගන්නෙ? ඒත් දැන් මෙහෙම ඉද්දි පොඩ්ඩක් තරහ ගියොත් එහෙම මොකද වෙන්නේ හුස්මට? වේගය වැඩි වෙනවනේ. තද තරහක් ආව දැනෙනව නේද? පපුව ඩඩක් ගන්නවා හුස්ම වැඩි වෙනව නේද? මේ හිතත් එක්ක සම්බන්ධයි හුස්ම. හිත සංසුන් වෙන්න සංසුන් වෙන්න හුස්ම සියුම් වෙනවා. කියන්නේ හුස්ම අවශ්‍ය ගන්න අඩු වෙනවා. දිග කොට එක වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දිගට හුස්ම ගන්නවා, සමහර වෙලාවට කෙටි හුස්ම ගන්නවා. ඒක කරන්න යන්න එපා. ඒවා හිතන්න යන්න එපා. ඔය අහපු එකට මම කියාගෙන ඉන්නේ. මෙතන සිහිය තියාගෙන ඉන්න. ඔයා හුස්ම කියලාවත් හිතන්න යන්න එපා. තේරුණාද? මේක අහගන්නකො හුස්ම ගන්නවා කියලාවත් හිතන්න යන්න එපා. මෙතන සිහිය තියාගෙන ඉන්න. දැන් හුස්ම ඉහළ යන හුස්ම කියලා කියන්නේ මොකකටද? අපි නමක් දෙන්නේ හුස්ම තියනවා කියලා දන්නේ කොහොමද? ආස්වාස ප්‍රස ආස්වාස කියලා දන්නේ කොහොමද? ඈ? ඇදලා ගන්නවා කියලා දැන් හිත දැනගන්නේ කොහොමද? මෙතන දැනෙන මොනවා හරි නේද? ස්පර්ශ ස්පර්ශ ගොඩකට නේද අපි ඉහළ යනවා කියලා නමක් දෙන්නේ? මේ දැනීම් ගොඩකට නේද? එක්තරා විදිහක දැනීම් රටාවකට අපි කියනවා මේ හුස්ම ගන්නවා කියලා. තව විදිහ දැනීම් රටාවකට අපි කියනවා හුස්ම පහළ දානවා නැත්නම් ප්‍රාශ්වාස කරනවා කියලා. ඔය දැනීම් ටික දිහා බලා ඉන්න බෑ. හුස්ම ගන්නවා කියන්නේ නැතුව දැන් අපි ගන්න දැනීම
හඳුනගන්න.
දැනීම හඳුනගන්න. දැනීම දිහා බලා ඉන්න. අනේ දැන් පටන් ගන්නකොට දැනීම නැහැ. පොඩ්ඩක් මැද හරිය වෙනකොට දැනීම වැඩි. හුස්ම ඉවර වෙනකොට ආයේ දැනීම අඩු වෙගෙන ගිහින් නවතිනවා. ආපහු හැරෙන මොහොතේදී දැනීමක් නැහැ. අනිත් පැත්තට එන්න පටන් ගන්නකොට ටික ටික දැනීම වැඩි වෙලා ඒ දැනීම වැඩි වෙලා ආයේ අඩු වෙනවා. පහළ යන එක. නේද? මේ මේ දැනීම් ගොඩක් තියෙනවානේ. ඒ ඒ මොහොතේ දැනීම. ඒ ඒ මොහොතේ දැනීම දිහා බලයි. එතකොට අපිට නමක් දෙන්න දෙයක් නැහැ. නේද? හැම මොහොතේම යම්කිසි දැනීමක් තියෙනවා. දැනීම කියනකොට එක්ක දැනෙයි නැත්නම් දැනෙන්නේ නැති එකක් දැනීම. දැනෙන්නේ නැති බවත් දැනගන්නවනේ. නේද? ඒ දිහා හරි බලන් ඉන්න. දැනෙනවා නම් දැනීම දිහා බලන්න. එතකොට දන්නේම නැතුව තමන්ගේ හිත එක පොයින්ට් එකක හිටිනවා. ඒක තමයි ඒ හිත එකඟ වීම කියන්නේ. හුස්ම කතාව අමතකම් කරලා දාන්නකෝ. අපි හුස්ම කියලා දෙයක් දන්නේ නැහැ කියලා හිතන්. මෙතන මොකද්ද දැනීමක් තියෙනවා. ඕක දිහා බලන් ඉන්න. දැනෙන දේවල් ටිකක් නේ තියෙන්නේ. නම දෙන්නේ නැතුව නිකන් බලා ඉන්න බලන්න. සියුම් දැනීමක් තියෙනවා. ඒ පුරුද්දට හිතෙනවා මේ හුස්ම ගන්නවා කියලා. ඒ වුණාට ඕක ටිකක් වෙලා යනකොට ඒ වචනේත් අමතක වෙලා මේ මේක දිහා බලන් ඉන්න පුළුවන්. තමන්ගේ සිහිය මේ දැනීමට තියාගන්න. තේරෙනවද මම කියන දේ? පුළුවන්ද එහෙම? උත්සාහ කරලා බලන්න. ඔව්. දැන් ඔයගොල්ලෝ දැන් ඇඟිලි දැනෙන අය නිකන් මේ ඇඟිල්ල දිහා බලන්නේ නැතුව හරිද? තමන්ගේ ඇඟිල්ලක බලන්න දැනීම දැනෙන්නේ නැති කෙනෙකුට තමන්ට දැනෙන තැනක මේ ඇඟිල්ලේ කෙලවර ඇහෙන් බලන්න එපා. එතන දැනීම දිහා පොඩ්ඩක් සිහිය යොමු කරන්න. එතන වෙන්නේ මොනවද කියලා දන්නව නේද? ඈ දැනෙනව නේද? සියුම් මොකක් හරි දැනීම? ආන්න හරි දැනෙනව නේද? ඔන්න ඕක තමයි සිහිය යොමු කිරීම කියන්නේ. එතන වෙන දේ Taman දන්නවා. හරිද? ඕකමයි මෙතෙන්ට කරන්න තියෙන්නේ. මේ හුස්ම නිසා මෙතන තියෙනවනේ මොන මොනවා හරි දැනීම් ටික. ওই ටික මේ හොඳට පේනවා නිකන් සිහිය යොමු කරගෙන ඉන්නකොට. ඒකයි අවධානය තියාගෙන ඉන්නවා කියන්නේ. හරි. ආව පටලෝ ගන්න එපා මේ හුස්ම ගැන හොයන්න යන එක නෙමෙයි මේ කරන්නේ. මාර මුලින්මගේ හුස්ම ප්‍රයෝගී කරගන්න අපේ හිත එකඟ කරගන්න. හරි. මංකේ හුස්ම කියන්නේ ටූල් එකක්. දැන් පිහියක්
කියන්නේ. ඒක
නාමය
ගුණය තලය නාමය කියන්නේ දැන් ධානවත් තමයි. ගුණය කියන්නේ විතක් මේ මේ පංච නීවරණ කරන මේ විතක්ක විචාර ප්‍රීති සුඛ
විතක්ක විචාර ප්‍රීති සුඛ එකක්ගත කියලා තියෙනවා. ඒ ධානාංග
කියන්නේ දැන් පළවෙනි ධානද මෙතන තලය. දෙවෙනි ධානද මෙතන. තුන්වෙනි ධානද මෙතන. හතරවෙනි ධානද ගියමුට.
එහෙම දෙයක් ත්‍රිපිටකේ නන්නේ. නෑ දැනෙන්න පුළුවන් අත්දැකීම වෙනම දෙයක්. හරි ඒවා කරනකොට අත්දකින්න විදි ටිකකුත් තියෙනවා. ඔව් 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 අයියා යම් කිසි එක එක්කෙනාට දැනෙන විදි ටිකක් තියෙනවා. නෑ ඔයා බලන්න ඕන ඔය ධ්‍යාන ගැන කලබල වෙන්න එපා. පළවෙනිදී ඔයගලන්ට පැය භාගයක් විතර හිත එකඟ කරගෙන ඉන්න පුරුදු කරගන්නකො. ඔක ධ්‍යානේ වුණත් එකයි නැතත් එකයි. ඒක සමාධිය. හිත එකඟ වෙලා නම්. හරි? දැන් හිත දුවනවද නැද්ද කියන එක තමයි දන්නවනේ. නේද? ඒක කාගෙන්වත් අහන්න ඕනේ නැහැනේ. ඔබ පැය භාගයක් හිටියොත් මේ ටිකේ හිත දිවවද නැද්ද කියන එක තමයි දන්නවා. නේද? මොනවා හරි ටිකක් වෙලා ගිහින් සමහර වෙලාවට මතක් වෙනවා අන්න මොනවද හිත හිතා ඉන්නවා මේ මෙතන අවධානේ නැහැනේ. නේද? එහෙම මතක් වුණාම ආයෙ සිහි කරන්න මේ හුස්ම. ඒක තමයි මංගේ හුස්ම ආර උපකරණේ අපිට ආපහු මේක ගේන්නේ. හිත දුගල කියලා දැක්කහම අපි හුස්ම සිහි කරනවා. ඒකට ආයෙ මෙතෙන්ට එනවා. නේද? අර කණුවේ බැඳ සතා වගේ. දැන් ලනුව නිකන් මේ එහෙට මෙහෙට තියනකොට ඌට යන්න පුළුවන්. ඇදුන ගමන් ඌ දන්නවා එතනින් එහාට යන්න බෑ ආයෙ එනවා මේ පැත්තට. හරි. ඒ වගේ වැඩක් මේ කරන්නේ. අපට පාලනයක් නැතුව ටිකක් දුගනකොට තමන්ගේ සිහිය තියෙන්න ඕන අන්න දිව්වා කියලා දකින්න. දිව්වට දුක් වෙන්නත් එපා. ඈ හිතේ සාමාන්‍ය තත්ත්ව පුරුදු නොකරපු හිතේ තත්ත්වෙ. ඒක දැක්කට සතුටු වෙනවා. මම දැන් දැක්කා දිව්වයි කියලා. වෙනද දකින්නෙත් නැහෙනි. භාවනා කරනකොට තමයි දකින්නේ මේ හිත දිව්වයි කියලා. පුළුවන් ඉතින්. මේ වෙලාව ඉතින් නේ. ඔව්. ඔය ප්‍රශ්න තියෙන ඒවා අහගන්න ඉතින්. දැන් ඔය මං කියන ගමන් ඔයාලට කරන්න පුළුවන්. ඇහුණට ප්‍රශ්නයක් නැහැ. නිකන් try කර. SPR ගෙන. මෙතන බලයි. කියන ඒවා ඇහුණට කමන්නේ. කරන්නකො. හරි මං ඒ අතරේ. ඔව්. ඉරියව්ව ප්‍රශ්නයක් නෑ. ඒ පුළුවන්. තමන් ප්‍රගුණ කරනකන් අපි සාමාන්‍යයෙන් ඉඳගෙන ඉන්න පුළුවන් කෙනා අර මේක ප්‍රගුණ කරගන්න ඕනනේ. දැන් මුලින්ම නිදාගෙන කරන්න ගියොත් වැඩේ හරියන්නේ නැහැ නින්ද යනවා. ඒ හින්දා තමයි අර ටිකක් අපහසු ඉරියව්වක ඉන්නේ. ඒක උදව්වක් වෙනවා නිදිමත එන්න. මම එහෙම කොන්ද හම හොඳට කෙලින් තියාගෙන ඉන්නකොට මේ අර නින්ද යන ගතිය අඩුයි. එච්චරයි උතන තියෙන උදව්ව. හරි. සැප වැඩි වුණොත් ඉතින් ටිකක් කළා යනකොට ගොරවයි. ඈ ඒ ගතිය අඩු වෙන්න ඕනේ. හරි. ඉතින් තමන් ප්‍රගුණ කළාට පස්සේ හංසෙලා වුණත් කරන්න පුළුවන්. ඉරියව්ව ප්‍රශ්නයක් නෑ. මෙහෙමයි. ඒ සිහිය පිහිටීම මේ සමාධිය නෙවෙයි. ඒක සතිය. සති සමාධි කියලා දෙකක් තියෙනවා. ඔව් ඔව් ඒක මතක තියාගන්න. මේ පටන් ගැනීම ආරම්භය මුලින්ම භාවනා පටන් ගන්න කෙනෙක් මම ඒකයි කිව්වේ. දැන් මේ වගේ කොන්ද දෙලින් තියාගෙන මෙහෙම කරනකොට අර හිතේ දැන් ඔය හිත දුවන ගති නැත්තම් ඒව තමයි නීවරණ කියන්නේ. පංච නීවරණ කියලා සමහර විට අහලා ඇති. හිත දුවන්නේ නීවරණ හින්දා විසිරෙන ස්වභාවයත් නීවරණයක්. නිදිමත එන එකත් නීවරණයක්. හරි. තරහ යන එකත් නීවරණයක්. අහම් පහක් තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඒ පහ. ඉතින් හිත දිව්වයි කියන්නේ ওই පහෙන් එකක් හරි කීපයක් හරි නැතු වුණා කියන එක. හරි. එතකොට ඔය නීවරණ ටික එක දැන් මුලින් හරි බලවත්. ඒකයි හිත එකඟ වෙන්නේම නැත්තේ. එතකොට පටන් ගන්න කෙනෙකුට ඒ නීවරණ අඩුම වෙන විදිහේ ඉරියව්වක් පරිසරයක් හදා ගන්න ඕනේ. වේලාව දැන් හුන්නට බර ආහාරයක් කාලා එහෙම පටන් ගත්තට වැඩක් නැහැ. නිතිමත වෙනවානේ. ඒ තීන විද්‍ය යටපත් කරපු කෙනාට ඒක පුළුවන්. දැන් තාම යටපත් කරලා නැහැ නේ. පුරුදු කරද්දී අපි පුළුවන් තරම් මේ නීවරණ මතු නොවන පරිසරයක වේලාවක කරනකොට ලේසි. ඒ හින්දා තමයි අර උතුම් කායං පණිදාය පරිමුඛං එහෙම කියන්නේ. කියන්නේ කය ඍජුව තියාගෙන මේ එහෙම ඉරියව්වක ඉඳන් මේ කරන්න කියලා. ඒ ආරම්භයේ විතරයි. ප්‍රගුණ කරපු කෙනාට ඕන ඉරියව්වක පුළුවන් ඒක. හරි. ඒ තියෙනවා. ඒ දැන් සමාධි ධ්‍යාන ඊළඟට ධ්‍යාන වශී කරන්න පුළුවන්. පංච වශීකృత කියලා පස් විදිහකට වශී කරන්න පුළුවන්. එහෙම වශී කළාට පස්සේ මේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම පුරුදු කරන කාලේ මම බස් එකේ යන ගමනුත් මම කරලා තියෙනවා. හරි. එකමයි යදෙනකොට මම ගැටලුවක් නෑ තමන්ට. ඒ මත්තමට එන්න පුළුවන් ඈ
ජීවිතය
නෑ. ඒක ගුණ වුණාට පස්සේ මේ ඒකේ වෙලාව ප්‍රශ්නයක් නෑ, තැන ප්‍රශ්නයක් නෑ, ඉරියව්ව ප්‍රශ්නයක් නෑ. තමන්ට කරන්න ඕනද නැද්ද කියන එක විතරයි. සමාධිය වුණත් දැන් ඕගලන්ට දැනිලා ඇති සමහර වෙලාවල හොඳට තියෙනවා, සමහර වෙලාවල එන්නේම නෑ. දුගන ඒ ප්‍රගුණ මදි. ඒකයි දැන් නැවත නැවත කරලා කරට කරනකොට තමයි ඒක ප්‍රගුණ වෙන්නේ. හරි. ඒ සමාධිය වඩන්න දැන් මේ මම අත්දකපු ක්‍රම ටිකක් තියෙනවා. අපි අලුත් අයට කියා දෙනකොට එහෙම ප්‍රායෝගිකව කරද්දි දැන් මගේ හොඳම අත්දැකීම ගිය මාසේ පටන් ගත්තා ගෲප් එකක්. ඒගොල්ලෝ මාසයක් ඇතුළත සමාධිය හදාගත්තා. සමාධිය හදාගත්තයි කියන්නේ පැය භාගයක් හිත එකඟ කරගෙන ඉන්න පුළුවන්. කවදාවත් දාන නොකරපු අය සෑහෙන පිරිසක් හිටියා ඒක. පළවෙනි සැරේ දාන කලින් තෙතෙන්දී දැන් මේ ඔය තේ එක එක්කෙනාගේ වෙනස් ක්‍රම. අපි මේ මං කරන විදිහ තමයි දැන් ඉස්සෙල්ලා හොයනවා ඇයි මගේ හිත එකඟ වෙන්නේ නැත්තේ. ස්පියාගත්ත ඇයි මේ හිතට එක තැනක ඉන්න බැරි? මොකද මේ දුවන්නේ? ඒකටත් හේතු තියෙන්නේ නේද? දැන් දුවනවා කියන්නේ අපට පාලනයක් නැහැනේ. කන්ට්‍රෝල් එකක් නැහැ. ඒතකොට සාමාන්‍ය ජීවිතයේ දැන් හිත පාලනය කරගන්නම අමාරු මොන වගේ වෙලාවල් වලද? නිකන් හිතලා බලන්න. හිතේ පාලනයක් නැතිම වෙන්නේ මොන වගේ වෙලාවල් වලද? කෝපය තරහ ගිය වෙලාවට. එකක්. තව? ලොකු දුකක් ආවහම. හරි.
රාගය.
ඔව්. රාගය බලවත්.
වැඩි සන්තෝෂයක්
ආවද? ඔව්. සමහර විට සන්තෝෂ වැඩි වුණාමත් සමහර වෙලාවට අහන්න අපිට අර ටීවී එකත් කුඩු කරලා. මේ මැච් එකක් දිනුවම සන්තෝෂේ වැඩිලා. ඒ සමහරුන්ට ඉතින් ඒක ටිකක් එක්ස්ට්‍රීම් කේස් එකක්. හැමෝටම වෙන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. තව? ඔයගලන්ට හිත පාලනය කරගන්න අමාරු වෙලාවක්.
පරිසරේ කලබල කරන්නේ වැඩි මිස්.
ඈ?
කලබල පරිසරේ
සද්ද බද්ද වැඩි.
වැඩි මිස්.
වැඩි පිරිස්. ඔව්. පරිසරයට වඩා ඔකේ තමන්ගේ ඈ
රාගය.
ඔව් රාගය කිව්වා. රාගය වැඩි වුණාම
වෛරය
වැඩි වුණාම ලොකු තරහක්
ඊර්ෂ්‍යාව
වැඩි වුණා. නෑ ඔය දැන් මේ වචන වලට වඩා තමන්ට සාමාන්‍යයෙන් දැනෙන දැන් දුකක් නේ. දුකක් දැනුණා වෙලාවක තරහ ගිය වෙලාවක ඇයි හිත විසිරෙන්නේ? විසිරුණ වෙලාවක හිතේ පාලනේ නැති වෙන්නේ ඇයි කියලා මේ හොයන්නේ අපි මොන වගේ අවස්ථාවලද ලොකු ඒකත් හරි. තමන් නිකන් පහලට වැටෙනවා. පහත් කරනවා නේද? ආයේ මුහුණ දෙන්න බෑ වගේ නිකන්.
ගතිය. ආත්ම ගතිය වගේ
නේද? අන්න හරි. තව නිකන් ඕගොල්ලන්ට ඔය සටන් කරනකොට එහෙම ඇවිල්ලා නැද්ද නිකන්? භයානක අවස්ථාවල එහෙම ඒලාට පුළුවන් ද හිත පාලනය කරන්න? මරණ බිය දැඩි බියක් බයක් බයක් කාපු වෙලාවකත් බෑ හිත පාලනය කරන්න නේද? අන්න ඔය වගේ ඒවා. දැන් ඔන්න ඔය ටික අපි පොඩ්ඩක් තව ටිකක් හිතලා බලන්න ඕන මේවා මොනවද කියලා. දැන් තරහා කියන එක මොකද්ද? අපෙන් ඈත් කරන්න බලන ගතිය, ගැටෙන ගතිය නේද? තරහකාරයෝ පුළුවන් තරම් ඈත් වෙන තරවට තමයි කැමති. හරි? තමන්ගෙන් ඈත් කරන්න බලන ගතිය, ගැටීම. දැන් රාගය, ඇලිීම, ආශාව කියන ඒවා තමන්ට කිට්ටු කරගන්න බලන ගතිය. එන්න එන්න. එලාව හරිද?
ඔව්.
replacement. හලෝ කවුද යා මේ?
විජේ
බණ්ඩාර.
හොඳයි.
හිතේ පාලනය නැති වෙන තරහව කියන්නේ ඈත් කරන්න බලන ගතිය. එතකොට ලොකු ඇලීමක් හිතේ තියෙනවා නම් රාගය වෙන්න පුළුවන්, නැත්තම් ආසකරන කෙනෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, නැත්තම් තමන් කැමති වටින දෙයක් වෙන්න පුළුවන්, සුවණිය එකක් වෙන්න පුළුවන් නේද? ඒවා මතක් වෙනකොටත් නිතරම ඕකට හිත දුවන්නේ. හිත එකඟ වෙන්නේ නැහැ. ඇලීම පැත්ත. ඊළඟට තව මොනවද කියේ? දුකක් එන්නේ ඇයි? දුකක් ආපු වෙලාවක් කියන්න බලන්න. නැත්තම් කාට හරි දැඩි දුකක් දැනෙන්නේ මොන වගේ වෙලාවලද?
ආසාවන් වලින්
මරණයක් වුණා.
අහිමි
වෙනවා. ඔව්. හරියට හරි. දැන් මරණය වුණත් හැම මරණයටම දුක නැහැනේ. සතුරා මැරෙනකොට එහෙම දුක නැහැ. ඒ සමහරවිට සතුටු වෙනවා.
තමයි ඒක තමයි වැඩි දෙයක් අහිමි.
අන්න හරි. දැන් තමන්ගේ පවුලේ කෙනෙක් නැති වුණොත් එහෙම හරි දුකයි නේද? නැත්නම් යාළුවෙක් නේද? ඒ තමන් කොච්චර සම්බන්ධද බැඳිලා?
මගේ
කම වැඩි වෙන තරමට දුක වැඩි. එතනක් තියෙන්නේ ඇලිීම නේද? මමත් ඇලිීම. තමන් මොකක් හරි එකෙන් සතුටක් ලබනව නම් නැත්නම් ඇලුම් කරනව නම් ඒ වගේ දෙකකින් වෙන් වෙන්න වුණාම දුකයි. හරි? බය හිතෙන්නේ මොකටද? තමන්ට මොනවා හරි වෙයි.
අයහපතක් වෙයි.
අයහපත. ලොකුම බය තමයි මරණ බයනේ.
අහිමි වීමේදී.
එතකොට ඇයි මරණයට බය?
තමන්ගෙන තියෙන තෘෂ්ණාව.
තමන්ටම තියෙන තෘෂ්ණාව. තමන්ට තමයි තමන් වැඩියෙන් මැලුම් කරන්නේ. ඒ බය තමයි ලොකුවටම. ඒ කියන්නේ ඇලිීම වැඩිම එකෙන් තමයි බය වැඩිම එන්නේ. අනිත් ඒවා මොනවා නැති වුණත් කරන්නේ මම බේරෙන්නේ කොහොමදනේ අන්තිමට බලන්න. ඒ වැඩිම ඇලුම් කරන එකට එනවා කොහොමද? මොහොතේ
වුණත් මේ ඊළඟ භවයේ වුණත් හැදෙන්නේ තමන්ට තියෙන තෘෂ්ණා වැඩි වෙනමනේ. තව තන කල්ලගන්නේ කොහේ හරි කරන්නේ කියලා නම් අපිට කියනවා.
මම වෙන්නේ බය නැහැ. ඒ කිව්වට ඉතින් ඕක ඒ අවස්ථාවට මුහුණ දෙනකොට දැන් අපි එතනම වෙන්න ඕනේ නෑ නිකන් වෙන මේ වතුරේ පොඩ්ඩක් වතුර පෙවුනත් ගිලිලා ඒ වෙලාවට ඔය කියන ඒවා මතක නෑ. බේරෙන්නේ කොහොමද
කියන්නේ?
අනේ
කිර කිර හිර කාරය
ඒක තමයි. ඒ කියන්නේ අපේ ජීවිතාශාව තමයි වැඩිම එක. කවුරු මොනවා කිව්වා. හරි. පොඩ්ඩක් හાર્ට් ඇටැක් එකක් හරි හැදිලා එතකොට ඔයගේ වෙලාවට තමයි අත්දකින්න උළු. ඈ පොඩ්ඩක් හුස්ම හිර වෙන ගතිය දැනුනොත් ඔය කියන කතා එකක්වත් මතක නෑ. එතකොට ලොකුම බය, ඒ කියන්නේ Tamanට මොනවා හරි වෙයි කියන බය තමයි එන්නේ. ඕනම බය. නැත්තම් Tamanගේ අයට මොනවා හරි වෙයි. එතනක් තියෙන්නේ ඇලීමම නේද? අන්න බලන්න ඔය කියපු ඔක්කොම ඇලීම ගොඩට දාන්න පුළුවන්. එතකොට මේක කෙටි කරන්න පුළුවන් ඇලීමයි ගැටීමයි කියලා. ওই දෙකින් තමයි හිත එකඟ වෙන්නේ. හිත එකඟ වීම කියන්නේ ඇලීම පැත්තත් නේ ගැටීම පැත්තත් නේ මැද හරියට. මේ ඇලීම් ගැටීම් අඩු වෙන තරමට තමයි හිත එකඟ කරගන්න පහසු වෙන්නේ. හරි. ඔන්න ඔය ටික දැනගත්තොත් සමාධිය හදාගන්න පුළුවන් හරි ලේසි. එතකොට අපි ඇලීමයි ගැටීමයි අඩු කරන්න ඕන හිත එකඟ කරන්න උත්සාහ කරන්න.
ගැටීම වැසීම. මොයි
ඔව් ඒ බර වචන දාගන්න නැතුව හිතන්නකෝ මේ සාමාන්‍ය මට්ටමේ. හරි. එතකොට ගැටීම අඩු කරන්න භාවනා තියෙනවා. මොන භාවනාවද? තරහ අඩු කරන භාවනාව.
මෛත්‍රිය.
මෛත්‍රිය වඩන්න ඕන. ඒකෙන් තමයි තරහ පැත්ත අඩු වෙන්නේ. ඊළඟට ඇලීම අඩු කරන භාවනාවකුත් කරන්න ඕන. පිළිකුල. නැත්නම් අසුබය. හරි. ඒකත් හරි වැදගත්. ඒකත් හොඳයි. ඇලීමත් අඩු වෙනවා. මරණානුස්සතිය ඊට වඩා වැදගත් දේවල් තියෙනවා. තමන්ගේ වීරිය වඩනවා. අර නිදිමත තීන මිද්‍ය නැති කරනවා. හෙට මැරුණොත් එහෙම මේ ඊට කලින් කරන්න ඕන ටික කරන්න ඕන. ඒක නිදා ගන්නවත් වෙලාවක් නැහැ. අන්න ඒ වගේ දැක්මක් එනවා මරණානුස්සතිය ගැඹුරට වඩනකොට. වඩනවා නම් බොහොම හොඳයි. හරි. ඔගලන්ට ඒක වැඩෙනවත් ඇති මරණේ පෙනිපෙනී ඉන්නකොට නේද? කොයි වෙලාවෙම රෙයිද දන්නේ. ඒ අත්දැකීම් මතක් කරගන්න පුළුවන්. ඒවයි ඒක උදව් වෙනවා. හිත දියුණුවේ. මේ ඊට වඩා අපිට අසුබය බලන්න පුළුවන්. පිළිකුල. ඔව්. මිනිහ එහෙම කුණු වෙනවා දැකලා තියෙනවා නම් ඒව මතක් කරගන්න පුළුවන්. නැත්තම් මේ දෙතිස් කුණු පෙ ශරීරයේ ධාතු මනසිකාරයත් පුළුවන්. නැත්නම් අර කොටස් 32කට බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් එක එක ඒවා. මෙහෙමයි ධාතු මනසිකාර කියනකොට තව භාවනාවක් තියෙනවා. අර පඨවියාපෝ තේජෝ වායෝ කියලා ඒ ලෙවල් එකට සතර මහා ධාතු. මේ දෙතිස් කුණප කියනකොට අපි කෙස් ලොම් නියපොතු දත්තේ ඒ විදිහට මේ ශරීරය සාමාන්‍ය පේන මට්ටමින් බෙදෙනවා කොටස් වලට. ඝන ද්‍රව්‍ය වෙනමයි, දියර ජාති වෙනමයි, ඒ විදිහට. ඔව්.
කයනුව
බැලීමේ ඒ කයනුව බැලීමේ එකක් ඔය. කායානුපස්සනාවේ භාවනා ගොඩක් තියෙනවා. ආනාපාන සතියත් කායානුපස්සනාව.
අටි භාවනාව, ක්‍රියාපත.
ඔව්. ඇවිදින සක්මන් භාවනාව. 14ක් තියෙනවා. හරි. සතිපට්ඨාන සූත්‍රය වෙලුවත් තියෙනවා. ප්‍රධාන ඒවා 14ක් තියෙනවා. ඒකේ ඒ කියන්නේ කය අරගෙන දැන් මරණය ගැන එක එක අවස්ථා බලන එකත් කයනේ කියන බය නවසිගතකේ. මෙරිලා කුණු වෙන හැටි අවස්ථා නම් එකදි බලන්න පුළුවන්. හරි. ඒතේ අසුබ සංඥාව කියලා විශේෂයෙන් සඳහන් වෙන්නේ මේ කොටස් ටිකාරා කෙස්ලොම්නිය දත්ත ඔය විදිහට අරගෙන ඒවා මෙනෙහි කරන්න ඕනේ මේකේ පිළිකුල් ස්වභාවය. හරි. ඒක ඉතින් පිළිකුලක් දැනෙන විදිහට මෙනෙහි කරන්න වෙන්නේ. හරි. ඔව්. අපිට ඕනනම් මම ඒක කරලා පෙන්නන්නම්. මේ දැන් මෛත්‍රිය වඩනවා ගැටීම අඩු කරන්න, පිළිකුල වඩනවා ඇලීම අඩු කරන්න. ওই දෙකෙන් ඒව පොඩ්ඩක් අඩු වෙනකොට Tamanට පහසුයි හිත එකඟ කරගන්න. දැන් හිත දුවන හේතුළු අපි ටිකක් අඩු කරමු. හිත එකඟ කරන්න අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආනාපාන සතිය. ඔන්න ඔය භාවනා තුන විතරක් කළොත් වෙන ඒවා නොකර ඔයගොල්ලෝ කරලා බලන්න සතියක් විතර හරි ඉක්මනට හිත එකඟ කරගන්න පුළුවන්. ඒ දුවන ගතිය අඩු වෙනවා නිකන්.
ඇලීම ගැටීම.
ඇලීම ගැටීම අඩු කරන්න භාවනා දෙකක්. ඇලීම අඩු කරන්න අසුබේ, ගැටීම අඩු කරන්න මෛත්‍රී. ඒ අතරේ ආනාපාන සතිය වෙනම කරන්න ඕන. පැය භාගයක් විතර ඉන්න උත්සාහ කරන්න ඕන. හිත දිව්වට කමන්නේ, try කරමු. දවසේ කොයි වෙලාවේ හරි මෛත්‍රිය වඩන්න, කොයි වෙලාවේ හරි පිළිකුල වඩන්න එක සැරයක්. හරි. ওই විදිහට කරන්න මේ මේ සමහරව දවස් 3ක් විතර වෙනකොට පුළුවන් හිත එකඟ කරගන්න. ඕක මේ ඔව් මෙහෙමයි. දැන් Taman තේරුම් ගන්න මම අර සමාධියට අවශ්‍ය ටික තමයි ඔය කිව්වේ. ඔතනත් ටිකක් ගැඹුරින් බැලුවොත් අපි දැන් මම මෙතන හුස්මේ බලන්න කිව්වේ, දැන් මේ මොහොතේ දැනෙන දේ මම බලන්න කිව්වේ. දැන් දැනීම් ගොඩක් නිතින් ඒ මොහොතේ දැනෙන දේට සිහිය යොමු කරන්න. දැන් ඊට පොඩ්ඩක් කලින් දැනුණ එකත් වැඩන්නේ, ඊළඟට දැනෙන දේත් වැඩන්නේ. මේ මොහොතේ තියෙන දැනීමට සිහිය තියාගෙන ඉන්න එක. හරි. ඒකට එනවා. ඒ සමාධිය කියන්නේ ඔතන මම මේ සමතේට අවශ්‍ය ටික කියන්නේ ඔතන ගැඹුර තියෙන විපස්සනා වේදී. මම ඒක කතා කළේ නෑ ප්‍රඥාව පැත්ත. හරි. ඒ පැත්ත කතා කරන්න පුළුවන් ඊළඟට. ඉස්සෙල්ලා මම මේ සමාධියට ඕන මට්ටමේදීත් ওই ගතිය ටිකක් තියෙනවා. කියන්නේ අපි දැන් මීට කලින් හුස්ම නෙමේ දැන් අවධානය. ඉස්සරහට එන්න තියෙන හුස්මක් නෙමේ. මේ මොහොතේ හුස්ම නිසා තියෙන දැනීම දිහායි බලන්න. හරි. ඒතර අතීතෙත් නෙමේ අනාගතෙත් නෙමේ වර්තමානයි. නේද? දැන් මේ මොහොතේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට අපි හිතන්නේ ඊළඟ මොහොතේ හුස්ම මොනවයිද, නැත්නම් කලින් ගත්තු හුස්ම මොන. ඒ හැම හිතන්න ගියාම තමයි අර එක එක ඒවා එන්නේ. මේ දීක හුස්මයි, කෙටි හුස්මයි, අරව මේවා. ඒක මුලදී තියෙන. ඔය අවස්ථා ටික නිකම්ම පහ වෙනවා මේ දැනීම් දිහා බලා ඉන්නකොට. ඉතින් ඒ හොඳම වැඩේ තමයි ඔය පොතේ තියෙන එක හොයන්න නැතුව මෙතන බලා ඉන්න. තමන්ගේ හිත එකඟ වෙනකොට ඔය ඔක්කොම අත්දකිනවා. පැය භාගයක් විතර ඉන්න පුළුවන් වෙනකොට අරවා ඒවා මුකුත් දැනගන්න ඕනේ නැහැ හිත එකඟ කරන්න. ඒක අත්දැක්කහම ආයේ තමන්ට ඒකේ ගැටලුවකුත් නැහැ. විතේ කසරයක් එකඟ වුණාට පස්සේ ඔය ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. ඕව ගැන තියෙන. මේ අපි දැන් කතා කරන්න නම් පුළුවන්. මම මේ කල්පනා කළේ අපි පොඩි භාවනාවකුත් කරමුද කියලා. නිදිමතද? නිදිමත වුණත් කමන්නේ නැහැ, ඔය භාවනාවක් කරලා. ඔව්. දැන් ඔයගොල්ලෝ මෛත්‍රිය එහෙම වඩලා ඇතිනේ නේද? මේ දුක් වෙන්න, නිරෝගී වෙන්න, සුවපත් වෙන්න මේ විදිහට. ඒක වඩන්න ඕන. ඈ? කරන්න ඕනද?